ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ඕවතත් SBS සිංහල වැඩසටහනේ ලෝවටා විදෙස් විත්ති සමගින් ලෝකයේ වැඩි අවධානයකට ලක්වූ තොරතුරු සමාලෝචනයටයි අපි මේ සූදානම් වන්නේ. ඒ සඳහා සුපුරුදු පරිදි අපිත් සමග එක්වනවා AFP මාධ්‍ය ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ. අයිබෝන් අමල්.
අයිබෝන් චරිත.
ඕමල්, ඇත්තටම මම හිතන්නේ මේ යෙවි ගිය සතියේත් කොරෝනා වෛරසය හා සමසමවම මේ ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් උත් කතාබහට ලක්ුණ. අපි මුලින්ම අපේ කතාබහ ආරම්භ කරමු මේ කොරෝනා වෛරසයේ අලුත්ම තත්ත්වය ගැන කතා කරලා. දැනට ඇත්තටම ලෝකේ අලුත්ම තත්ත්වය කුමක්ද මේ වසංගතය සම්බන්ධයෙන්? අමල්,
ඔව් චරිත, දැන් ගිය සතියේ වෙනකොට මිලියන 6.5ක විතර වගේ ප්‍රමාණය තමයි තිබුණේ ලෝකයේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව. ඒක 108කින් විතර දැන් වැඩි වෙලා මිලියන 7.4ක් කිට්ටු වෙන ප්‍රමාණයකට ආසාදිතයන් ලෝකේ පුරාම වාර්තා වෙලා තියෙනවා. මේකෙන් වැඩිම ආසාදිතයන් ඉන්න රට හැටියට තවමත් ඇමරිකාව මිලියන 2ක සංඛ්‍යාවත් එක්ක ඉන්නවා. ඒකම මේ වෙනකොට ලෝකේ කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 400,000 ඉක්මවා ගිහිලා තියෙනවා. 410,000 වගේ ප්‍රමාණයක් තියෙනවා මේ වෙනකොට රෝගීන් මියගිය සංඛ්‍යාව. ඒකෙන් ඇමරිකාවේ මේ වෙනකොට 112,000කට අධික පිරිසක් ඇමරිකාවේ ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මුළු ලෝකයේම මේ කෝවිඩ් වසංගතයෙන් අනතුරට පත් වෙච්ච පුද්ගලයන්ගෙන් 4%ක් ඇමරිකාවෙන් තමයි වාර්තා වෙලා තියෙන්නේ.
ඔය එතකොට දැන් අලුත්ම තත්ත්වය කොහොමද අමල්? දැන් විශේෂයෙන්ම අපිට ඉන්දියාවෙන් සහ මේ දකුණු ඇමරිකාවෙනුත් වාර්තා වෙනවා නේද වැඩි රෝගීන් සංඛ්‍යාවක්?
ඔව්, ඇත්තටම මේ වෙනකොට චරිත රෝගයේ පැතිර යාමේ වේගය ඉතාමත්ම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා කියලා තියෙන්නේ ලතින් ඇමරිකාවේ. මේ වෙනකොට බ්‍රසීලයේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 770,000 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඒකම මේ ජීවිතක්ෂයට පත් වෙච්ච සංඛ්‍යාවත් 40,000 කිට්ටු කරලා තියෙනවා. ඉතින් ආසාදිතයන්ගේ පැත්තෙන් බලපුවාම දැන් බ්‍රසීලයේ ලෝකයේ දෙවෙනි තැනට ඇවිල්ලා තියෙනවා. මෙතන රෝගීන් ජීවිතක්ෂයට පත් වෙච්ච අය බලපුවාම ඔවුන් බ්‍රිතාන්‍යයටත් ඇමරිකාවටත් පසුපසින් තුන්වන ස්ථානයේ පසු වෙන්නේ. ඊට අමතරව අපි ගත්තොත් ඉන්දියාව කලාපේ, දකුණු ආසියාවේ කලාපේ, ඉන්දියාවෙත් මේ රෝගේ ඉතාමත්ම දැන් තදින් පැතිර යන තත්ත්වයක් උද්ගත වෙලයි කියලායි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම ඉන්දිය බලධාරීන් මේ වෙනකොට ප්‍රකාශ කරනවා ඔවුන් විශ්වාස කරනවායි කියලා. මේ මාසේ මැද විතර වෙනකොට දැන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවත් වැඩි වෙලා ඒක 100,000 දක්වා විතර වැඩි වෙන්න පුළුවන් කියලා නවදිල්ලි නුවර. ඒ එක්කම 225,000 වගේ ප්‍රමාණයක් වැඩිකට වැඩි වෙන්න පුළුවන් කියලා මේ එන මාසේ මැද භාගයේ විතර වෙනකොට. ඉතින් ඉන්දියාවේ තත්ත්වය කියන්නේ විශේෂයෙන්ම ඔවුන් රෝහල් මේ වෙනකොට ලැහැස්ති කරලා තියෙනවා මේ වැඩි වෙන රෝගී සංඛ්‍යාවට ප්‍රතිකාර කිරීමට. නමුත් ඔවුන්ට රෝහල් ඇඳන් 80,000 විතර අවශ්‍ය වෙයි කියලා බලාපොරොත්තු වෙනවා නවදිලි නගරේ පමණ. නමුත් කොරෝනා රෝගීන්ට මේ වෙනකොට ඔවුන්ට සපයා ගන්නට හැකි වෙලා තියෙන්නේ රෝහල් ඇඳන් 9,000ක් පමණයි. ඉතින් බොහොම දුෂ්කර තත්ත්වයකට ඉදිරි සති කිහිපයේදී ඉන්දියාව පිවිසේ මේ වසංගතයේ පැතිරීමත් එක්ක ඉන්දියාවට විශේෂයෙන්ම ඉන්දියාවේ අගනුවරට මේක දරාගන්න බැරි ප්‍රමාණයට මේ රෝගය ප්‍රවර්ධනය වෙයි කියන ඉදිය ඔවුන් මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා.
ඔවම ඇත්තටම මේ කොරෝනා වෛරසය නිසා මිනිසුන් වැඩිපුර පීඩා විඳින රටවල් ගැන කතා කරනවා වගේම දැන් විශේෂයෙන්ම මේ කොරෝනා පාලනය අති නිදා ඉදිරියෙන් සිටින රටක් බවට නව ශ්‍රීලන්තේ පත් වෙනවා. දැන් නව ශ්‍රීලන්තේ ඇත්තටම අලුතෙන්ම අපිට ඇසුණු තොරතුරු මොනවාද?
ඔව් චරිත, පෞගිය සතියේ නවසීලන්තේ වාර්තා කරා ඔවුන්ට කිසිම අලුත් කොරෝනා රෝගියෙක්, කොරෝනා වැළඳිච්ච රෝගියෙක් හමුුණේ නැහැ කියලා. මේ අනුව මේ වෙනකොට නවසීලන්තේ සම්පූර්ණයෙන්ම කොරෝනා වලින් නිදහස් රටක් හැටියට ඔවුන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් ඔවුන්ගේ ජන ජීවිතය සාමාන්‍යතට පත් කිරීමේ ඒ කටයුතු ආරම්භ කරලා තියෙනවා. නමුත් තමන්ගේ ජාත්‍යන්තර දේශ සීමා පිට රටවල් වලට විවෘත කිරීම ඔවුන් කල් දමා තියෙනවා. නමුත් අග්‍රාමාත්‍යවරිය ඇය ප්‍රකාශ කළා තියෙන්නේ ඔවුන් ඔවුන් ගත්තා වූ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් හැටියට ලෝකයේ ඇත්තටම කොරෝනා වෛරසය තමන්ගේ ප්‍රදේශයෙන් ඉවත් කරපු පළවෙනි රට හැටියට ඔවුන් දැන් මේ වෙනකොට ඒ ජයග්‍රහණය ඔවුන් ලබාගෙන තියෙනවා. කොරෝනා සම්පූර්ණයෙන්ම අලුත් රෝගීන් කිසිවක් ඔවුන්ට වාර්තා නොවීමත් සමාජය තුළ ඒ රෝගය පැතිර යාම සම්පූර්ණයෙන්ම නතර කර පාලනය කිරීමක් නෙමෙයි මේක, ඇත්තටම සම්පූර්ණ සමාජයේ පැතිරීම එහෙන් පිටින්ම නතර කරයි කියලා ඉතාමත්ම සාර්ථකව කොරෝනා මැඩ පවත්වපු රටක් හැටියට ඔවුන් දැන් ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. ඉතින් අනෙකුත් රටවල් වලටත් මේක ආදර්ශයක් වෙන විදිහට ඔවුන් කටයුතු කරලා තියෙනවා. නමුත් ඔවුන් මේ අවස්ථාවේදී තමන්ගේ ජාත්‍යන්තර දේශ සීමා විවෘත කිරීම අනෙකුත් රටවල මේ රෝගයේ ප්‍රවර්ධනය වීම ඒ අනුව තමයි ඔවුන් ඒ කාරණාව තමන්ගේ දේශ සීමා විවෘත කරන්නට බලාපොරොත්තු වෙන. නමුත් අනෙකුත් සියලුම කටයුතු එදිනෙදා ජීවිතයේ කටයුතු යථා පරිදි නැවත ඇති කිරීමට මේ වෙනකොට නව ශ්‍රීලන්තේ කටයුතු කරලා තියෙනවා.
ඕමල්, දැන් එතකොට අපි අවධානය යොමු කළොත් මේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණය හා සම්බන්ධව ලෝකයේ වර්ගවාදයට එරෙහිව දැන් ඇති මේ විරෝධතා සම්බන්ධයෙන් විශේෂයෙන්ම දැන් අලුතෙන්ම ඇති වී ඇති තත්ත්වය තමයි මේ ලෝකයේ විවිධ රටවල මේ සුදු ජාතිකයන්ගේ පිළිම පවා විනාශ කිරීමේ තත්ත්වයක්. ඇත්තටම එය මං හිතන්නේ ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙනවා. අපි මුලින්ම මේ තත්ත්වය ඇමරිකාවේ කොහොමද සිදුවන්නේ කියලා දැනගන්න.
ඔව්, මෙතන චරිත විශේෂයෙන්ම ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය එක්කම දැන් ඇමරිකාව පුරා පැතිරිච්ච ඒ වර්ගවාදයට විරුද්ධව තිබිච්ච ඒ විරෝධතාවයවල එක කොට ප්‍රතිඵලයක් හැටියට මේ වෙනකොට ඒ පිළිම කිහිපයක් විශේෂයෙන්ම අපි ගත්තොත් ක්‍රිස්ටොෆර් කොලම්බස්, අපි කවුරුත් සලකන ඇමරිකාව සොයාගත්තයි කියලා සලකන ක්‍රිස්ටොෆර් කොලම්බස්ගේ පිළිරුවක හිස ගසා දමලා තියෙනවා, හිස කඩා දමලා විනාශ කරලා තියෙනවා. ඒ බොස්ටන් නුවරේ ඉවිදී සිද්ධියක් වාර්තා වෙලා තියෙනවා. ඒ එක්කම ඇමරිකානු සිවිල් යුද්ධ කාලයේදී වහලුන් තබා ගැනීමට පක්ෂපාතව කටයුතු කරපු ඒ ඇමරිකානු සිවිල් යුද්ධයේ යුද්ධයට නායකත්වය දුන්න උදවිය ඒ හමුදා ප්‍රධානීන්ගේ පිළිරුත් සෑහෙන ප්‍රමාණයක් මේ වෙනකොට එක්කෝ ඒවා කඩා දමලා තියෙනවා, එහෙම නැත්නම් ඒවා ඉවත් කිරීමට මේ වෙනකොට කටයුතු කරමින් ඉන්නවා. දැන් මේක ඇත්තටම දැන් ඉතිහාසයේ පුරාවටම බොහෝ විට ඔවුන් තමන්ගේ වීරයන් හැටියට සුදු ජාතිකයන් සලකපු සමහර ඒ නායකයන්ගේ පිළිරුවන් ඒවා විනාශ කිරීමත් ඒවා එක්කම ඒ සමහර ස්ථානවලින් ඒවා ඉවත් කරලා කෞතුකාගාරවලට ගෙන යන්නේ කටයුත්තත් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. මේක ඇත්තටම ඇමරිකාවේ පමණක් නෙමෙයි අපිට වාර්තා වෙන විදිහට යුරෝපයේ සමහර ස්ථානවලත් විශේෂයෙන්ම බ්‍රිතාන්‍යෙත් මේ වෙනකොට එවැනි දේවල් සිද්ධ වෙමින් තියෙනවායි කියනවා. විශේෂයෙන්ම මේ වර්ණවාදයටත් ඒ වගේම වහලුන් ඇති කරගත් කියන මේ ස්ලේව් ට්‍රේඩ් එකට අනුබල දුන්න, එහෙම නැත්නම් ඒවායින් ලාභ ප්‍රයෝජන ලැබපු උදවිය සම්බන්ධයෙන් ඒ ඔවුන්ගේ පිළිරුවන් මේ වෙනකොට එක්කෝ විනාශ කරන්න, එහෙම නැත්නම් ඒවා තියෙන ස්ථානවලින් ගලවලා කෞතුකාගාරවල ගිරීලා ප්‍රදර්ශනය කරන්න, එහෙම නැත්නම් කෞතුකාගාරවල තබා ගැනීමේ කටයුත්ත දැන් යුරෝපයේ පුරාම ආරම්භ වෙලා තියෙනවා.
එතකොට තමයි දැන් යුරෝපයේ ඇත්තටම මොන වගේ මේ වීරයන්ගේ ප්‍රතිමාද මේ විදිහට ඉවත් වන්නේ?
මෙතන අපි බැලුවොත් ලන්ඩන් නුවර කිට්ටුව තියෙන බ්‍රිස්ටල් කියන ප්‍රදේශයේ තියෙන එඩ්වර්ඩ් කෝල්ස්ටන් කියන ඔහු 17 සියවසේ විශේෂයෙන්ම අප්‍රිකානු මහද්වීපයෙන් විශාල ප්‍රමාණයේ වහල් සේවය සඳහා අප්‍රිකානු ජාතිකයන් බ්‍රිතාන්‍යයට ගෙනාපු පුද්ගලයෙක් හැටියට හඳුන්වනු ඔහුත් ඔහුගේ ඒ සමාගමත් 80,000ක විතර අප්‍රිකානුවන් පිරිසක් වහල් සේවයට යොදවයි කියලා තියෙනවා. ඉතින් ඔහුගේ පිළිරුව කඩා දාලා ඒක මූදට විසි කරපු දෙයක් වාර්තා වෙනවා. ඒ එක්කම අපිට තවත් වාර්තා වෙනවා, අපි බැලුවොත් දැන් අපි මේ මෑත ඉතිහාසයේ අපි සලකා බැලුවොත් වින්ස්ටන් චර්චිල් කියන්නේ බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරේ. නමුත් ඔහුත් බොහෝ අවස්ථාවලදී ඔහුගේ ප්‍රකාශයන් ඉන්දියානු ජාතිකයන් පහත් කොට සැලසීම, එම නැත්තම් ඉන්දියානු ජාතිකයන්ට ඒ වෙනස්කම් කරන ආකාරය ඔහුගේ ප්‍රකාශ කළයි කියලා වින්ස්ටන් චර්චිල්ගේ පිළිරුවක් පවා ඒකට හානි කරන්නට කටයුතු කළ තිබුණා. ඒ අපි දන්න මේ මෑත ඉතිහාසයේ වින්ස්ටන් චර්චිල් කියන බොහොම ඒ දෙවන ලෝක යුද්ධයේ ප්‍රමුඛ පුද්ගලෙක්, එහෙම නැත්නම් දෙවන ලෝක යුද්ධයේ ඒ නාසින් පරාජය කරන්නට නායකත්වය දුන්න පුද්ගලෙක්. නමුත් ඔහුගේ පිළිරුවට මේ වෙනකොට ඒ පිළිරුවට හානි කරලා, එහෙම නැත්නම් ඒක අපි කියන මේ අර ග්‍රැෆිටි වලින් ඒකට හානියක් කරන්නට උත්සාහ කළ තිබුණා.
ඔව් අමල්, දැන් ඒකම අපිට විශේෂයෙන්ම මහිතන්නේ මේ බ්ලක් ලයිස් මැට මේ විරෝධතා සමගින් මේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයත් සමගින් ඇමරිකාවේ දැන් මේ වන විට වාර්තාාවන තවත් කරුණක් තමයි මේ මහිතන ඩිමොක්‍රටික් පක්ෂය විසින් මේ පොලිසිය ක්‍රියා ඇත්තටම වෙනස් කිරීම සඳහා විවිධ නව නීති එහෙම නැත්නම් පනතක් සම්මත කර ගැනීමේ උත්සාහයක් තිබෙනවා. මේ හා සම්බන්ධවම අපිට දැන් මේ වන විට වාර්තා වෙනවා මේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ සහෝදරයා පවා මේ සම්බන්ධයෙන් විශේෂ ඉල්ලීමක් සිදු කරලා තිබෙනවා කියලා. මම කැමති එහි පසුබිම දැනගන්න.
ඔව්, මෙතන ඇත්තටම චරිත ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ සහෝදරෙක් වෙන ෆිලනීස් ෆ්ලොයිඩ් ඔහු කොංග්‍රසයේ ඉදිරියේ සාක්ෂි ලබා දුන්න තමන්ගේ සහෝදරයාගේ මරණයෙන් පසුව මෙතනදී ඔහු ඇත්තටම කොංග්‍රස් මණ්ඩලයෙන් බොහොම ලොකු ආයාචනයක් කරේ මේ දැනට පවත්වාගෙන යන ක්‍රමය වෙනස් කරලා කළු ජාතීන් සහ ඒ අනෙකුත් සුළු ජන කොටස් වලට වෙන ඒ අසාධාරණයේ නැති කිරීම සඳහා නීතිමය කටයුතු සම්පාදනය කරන්න කියලා. ඉතින් මේ වෙනකොට කොංග්‍රස් මණ්ඩලයේ යෝජනා ලැබිලා තියෙනවා ඒ පොලිසිය වලට තියෙන බලතල යම්තරම් දුරකට අඩු කරන්න. විශේෂයෙන්ම පොලිස් නිලධාරීන් ඔවුන්ගේ රාජකාරී කටයුතු කරන අවස්ථාවේදී ඔවුන්ව වගවීමෙන් ඉවත් කරන්න. එහෙම නැත්නම් ඔවුන්ට මේ අපි කියන ඉමුනිටි එකක් ලබා දෙන්න. ඒ තියෙන ඒ ඔවුන්ට ලබා දෙන ඒ මුක්තිය ඉවත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්නයි කියලා කොංග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. මේ වෙනකොට විශේෂම ඩෙමොක්‍රටික් පක්ෂය ඒකට ලොකු සහයක් දක්වන බවක් පේනවා. ඉතින් එවැනි ඒ නීති රාමුවේ වෙනසක් තුළින් සුළු ජාතීන්ට දැනට වෙන ඒ අසාධාරණකම් යම් කිසි දුරකට මැඩපවත්වන්න පුළුවන් කියන විශ්වාසය ඇවිල්ලා තියෙනවා. මොකද දශක ගාණක් තිස්සේ ඒ විශේෂයෙන්ම කළු අප්‍රිකානු සම්බන්ධයක් තියෙන උදවියට ඇමරිකාව තුළ නීතිය ඉදිරියේ ඔවුන්ට වෙනස්කම් කිරීමත් ඒ එක්කම බොහෝ අවස්ථාවලදී ඒ අප්‍රිකානු සම්බන්ධයක් තියෙන උදවිය පොලිසිය භාරයට ගැනීමේදී ඔවුන් පොලිස් භාරයේදී මිය යන සංඛ්‍යාව සුදු ජාතිකෙන්ට වඩා බොහෝමත්ම වැඩි කියන එක සංඛ්‍යාලේඛන වලින් පෙන්වා දීලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ සහෝදරයා බොහොම ආවේගශීලීව කොංග්‍රස් සභාවෙන් ඉල්ලීම කළා තියෙන්නේ දැන්වත් කොංග්‍රසය එබ්‍රතන් මේ ඇමරිකාවේ ඒ නීති සම්පාදක උදවිය මේ කාරණාව සැලකිලට අරගෙන ඒ අවශ්‍ය නීති සංශෝධන ගෙනෙන්නටයි කියන කාරණාව එක්කලා තියෙනවා. ඒකට සෑහෙන හොඳ ප්‍රතිචාරයක් ඇමරිකාවේ ලැබෙන බව පෙනෙන්නට තියෙන, විශේෂයෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ උදවිය මේකට බොහෝ අවස්ථාවලදී ඍජුවම එකඟ නොවුනත් දැන් ඒ ජනතාවගෙන් ඇතිවෙච්ච ඒ ජනතා විරෝධය මැද්දේ මේ වෙනකොට යම් කිසි විදියකට සුබ තත්ත්වයකට ඒ නීති වෙනස් කිරීමේ කටයුත්තට ඇමරිකාව යොමු වෙන බවක් පෙනෙන්නට තියෙනවා.
ඔව් මල්, ඒත් එක්කම දැන් මේ ඇමරිකාවේ මේ කොරෝනාව සංගතයේ වගේම මේ බ්ලැක් ලයිෆ්ස් මැට විරෝධතා අතරතුරදී දැන් මේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇත්තටම මං හිතන්නේ ඔහුගේ මැතිවරණ ප්‍රචාරය නැවත ආරම්භ කරන්නටත් සූදානමක් තිබෙනවා නේද?
ඔව් චරිත, දැන් විශේෂයෙන්ම නොවැම්බර් මාසයේ තියෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ මැතිවරණ ප්‍රචාරක කටයුතු මේ කොරෝනා වසංගතය ඇමරිකාවට එන්න කලින් බොහොම උග්‍ර විදිහට පැතිර යමින් තිබුණා. නමුත් ඒක අඩපණ වුණා කොරෝනා වසංගතයේ උච්ච තත්ත්වයකට එනවත් එක්කලා මේ වෙනකොට ඇමරිකාවේ බොහෝ ප්‍රාන්තවල සෑහෙන විදිහට සෑහෙන දුරට මේ රෝගය පාලනය කිරීමට ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා. නමුත් මේ වෙනකොට සමහරු අනතුරු වැළැක්වීමක් කළා තියෙනවා දෙවන වටේ වසංගතයේ පැතිරීමක් ඇතිවන්නට පුළුවන් කියලා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ අනතුරු වැළැක්වීම ගණන් ගන්නේ නැතිව ඔහු ප්‍රකාශයට පත් කළා අද ඉඳලා ඔහු නැවතත් තමන්ගේ ඒ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරනවායි කියලා. විශේෂයෙන්ම අද ඔක්ලහොමා ප්‍රාන්තයේ, ඊට පස්සේ ෆ්ලොරිඩා, ඇරිසෝනා සහ උතුරු කැරලයිනා මත නෝත් කැරලයිනා ප්‍රාන්තවල ඔහුගේ ප්‍රචාරක කටයුතු නැවතත් ඒ යථා පරිදි ආරම්භ කරන්නට කටයුතු කරනවායි කියලා.
ඔව් මල, එහෙනම් අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපි නැවතත් ලබන සිකුරාදාත් ලොවට අතුලින් හමු වෙමු. අයිබෝන්.
අයිබෝන් චරිත.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.